ප්‍රශ්නාංක ආය ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමා
අනවනජ කතානායකතුමා
ගරු සෞඛ්‍ය මැතිතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගයන්ත කරුණාතිලක මැතිතුමා ප්‍රශ්නේ A1 2015 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා දිගු කාලින වක්වඩ රෝගේ වැළඳී ඇති රෝගීන් සංඛ්‍යාව 2015 දී 30,657 2016 දී 37,817 2017 දී 43,835 2018 දී 50,310 2019 දී 59,283 2020 63,964 21 65,453 22 67,706 23 72,540 මේ සමස්ත එකතුව වාර්ෂිකව 3000කට වැඩිමක් දිනවා ගරු කරුණාතිලක මැතිතුමනි. එතකොට මෙහිදී හඳුනා නොගත් වකුගඩු රෝගීන් ලෙස බෙදා වෙන කිරීම අපහසුයි. සමස්ත රෝගීන්ගේ ගණන තමයි මේකේ අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. A2 සහ 3 දිස්ත්‍රික්ක වශයෙන් එතුමා ඉල්ලලා තියෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ 25,508යි, පොළොන්නරුව 13,000යි, කුරුණෑගල 5,600යි, බදුල්ල 2,800යි, වවුනියාව 2,663යි, මාතලේ 2,894 වශයෙන් ඇමුණුම සභාගත කරන්න පුළුවන් මේ සමස්ත එකතුව තමයි 72,000ක් තියෙන්නේ රෝගීන්ගේ එකතුව. A1 පෙර පැවති රුපියල් 5,000ක් වූ වකුගඩු රෝගී දීමනාව 2024 4 එක දින සිට 7,500 දක්වා වැඩි කරලා තියෙනවා. දැනට මෙම ප්‍රතිලාභ ලබන රෝගීන් ගණන 19,247යි. දිස්ත්‍රික් වශයෙන් ඇමුණුම ගරු නියෝජ්‍ය කතානායක අපි සභාගත කරනවා.
හොඳයි.
පුදුවර විශේෂම නෝන්න මම කියන දිස්ත්‍රික්කය.
ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ පිළිතුර ලබා දීම ගැන. අතුරු ප්‍රශ්න දෙකෙන් එකක් වකුගඩු සම්බන්ධව හිටපු සෞඛ්‍ය අමාත්‍යතුමා ඊළඟට අහයි. මම ඔබතුමාගෙන් අහන්න කැමතියි ඔබතුමා එන්නට පෙර කාලේ සිදුණු සිද්ධියක් සම්බන්ධව. අර රට ආර්ථික අර්බුදයට ලක්වුණු වෙලාවේ ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ මිලදී ගැනීමට තිබුණු අවස්ථාව සම්පූර්ණ මුදල ඒ වෙනුවෙන් යොදවන්නේ නැතුව අතහැරියා කියලා චෝදනාවක් තියෙනවා. ඒකේ සත්‍යයක් තියෙනවද? එහෙමනම් දැන් ඒ ගැන විමර්ශන කටයුතු කරනවද කියලා දැනගන්න කැමතියි.
ගරු අමාත්‍යතුමා.
නෑ ගරු නියෝජ්‍ය කතානායකතුමා එතුමා කියපු කාරණේ සත්‍යයක්. සමස්ත ණය මුදලම භාවිතා වෙලා නැහැ. ඒකේ එම ප්‍රසම්පාදන ක්‍රියාවලියත් මිලදී ගැනීම ක්‍රියාවලියත් තම සංකීර්ණ එකක්. විශේෂ අවශ්‍යතා රැසක් සම්පූර්ණ කරන්නට අවශ්‍ය. ඒතකොට සම්පූර්ණම ණය මුදල භාවිතා වෙලා නැහැ. තිබුණු කාල පරාසයත් එක්ක අවසන් වුණා ණය මුදලේ කාල සීමාව. එම කාල සීමාව තුළදී ලබා ගන්න පුළුවන් උපරිම ප්‍රමාණය ලබාගෙන තියෙන්නේ. වර්තමානයේ වන විට 24 වසරේදී ඇත්තරම රජය මගින් රුපියල් බිලියන 180ක් වෙන් කළ තියෙනවා ඉතිහාසයේ වැඩිම මුදල. ඒ නිසා ඉන්දියානු ණය මුදලෙන් ගන්න පුළුවන් ටික ගත්තා. බැරි දේවල් දැන් ශ්‍රී ලංකාවේ රජයේ ලංකාවේ මුදල් වලින් ප්‍රසම්පාදනය කරනවා.
හොඳයි. දෙවෙනි ප්‍රශ්නය.
ගරු සෞඛ්‍යමත්තුමනි මම අහන්නේ මේ දැන් 2016 වෙනකොට තමයි ඇත්තටම උතුරු මැද වකුගඩු රෝගීන්ගේ වැඩිම ප්‍රමාණය ඇත්තටම වාර්තා වෙන්නේ. ඒ කියන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ 2016 වෙනකොට 3372. ඒ කියන්නේ 2009 දී 800 ගානකට තියලා මේක වැඩි වෙනවා 3372ක්. නමුත් 2016 දී අපි අර ආරෝ මැෂින්ස් දාලා මේ කරපු වැඩපිළිවෙල යටතේ ඊට පස්සේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ 3372 තිබුණ එක 17 වෙනකොට 2478 වෙලා 18 වෙනකොට 2011 දක්වා අඩු වෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 2016 තමයි වැඩිම වාර්තා වෙන 1876ක්. ඒක 1681කට 2017 අඩු වෙලා 2018 වෙනකොට 1048කට අඩු වෙනවා. මම මේ අහන්නේ මේක නැවත මට තියෙන ආරංචිය අනුව මේක නැවත වැඩි වෙලා තිබෙනවා ඒ ප්‍රදේශවල. ඒක නිසා ඔබතුමා කරුණාකරලා ඒක පිළිබඳව ඔබතුමා ඇවිල්ලා දැන් ටික කාලයයි පෞගේ කාලේ පුරාම මං හිතන්නේ මේක නැවත වකුගඩු රෝගීන් ප්‍රමාණය වැඩි වෙමින් තිබෙනවා. ඒක නිසා වහම ක්‍රියාමාර්ග ගන්නයි කියලා. ඒ එක්කම ඔබතුමා මතක තියාගන්න වැඩේ තියෙන්නේ අපි එනකොට 2019 වෙනකොට අපේ රටේ ජීවත් වීමේ කාලය ලයිෆ් එක්ස්පෙක්ටන්සි එක ඇවිල්ලා තිබුණා 78.82 වෙනකම්. පිරිමි කට්ටියට 78යි කාන්තාවන්ට 82යි. මට ආරංචි විදිහට දැන් 76.80 වෙනකන් වෙලා තියෙනවා. අනිත් එක ලදරු සහ මාතෘ මරණ සංඛ්‍යාව විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා. අපි 2019 වෙනකොට ඇමරිකාවේ තත්ත්වයට අපේ රට ආවා. ඒකින්ද තමයි 2018 දී මේ ලෝක සෞඛ්‍ය සංවිධානය කිව්වේ ලෝකයේ තියෙන හොඳම සෞඛ්‍ය සේවා වලින් එකක් කියලා. මම කියන්නේ යන්නේ ඒක නෙවෙයි, පෞගේ කාලේ ඇති වුණ කෝවිඩ් වසංගතයත් ආර්ථික අර්බුදයත් හින්දා ඇති වුණ කඩාගෙන වැටීමෙන් මේ පිළිබඳව විශාල මේව කරන්න. මොකද දැන් මේ හැම එකෙම තියෙන්නේ ජීවිත පිළිබඳ ප්‍රශ්නයක්. ඒකින්ද ෂණික ඔබතුමා හැම කට්ටියම කැඳවලා මෙන්න මේ මේවා මේ දත්තයන් නැවත දියුණු කිරීම සඳහා ක්‍රියාමාර්ග ගන්නයි කියලා මං ඉල්ලන්නේ.
නියෝජ්‍ය කතානායකතුමනි, රෝගීන් මෙතුමලා ක්‍රියාත්මක කරපු ආරෝ ප්ලාන්ස් වැඩසටහන ඉතාම හොඳ වැඩසටහනක්. ඒ වැඩසටහන හරහා ඇත්තම අලුත් රෝගීන් එකතු වීමේ ප්‍රවණතාවය අඩු වෙලා තිබෙනවා. වර්තමානයේ විශේෂ වැඩිවීමක් වාර්තා වෙන්නේ නැහැ. හැබැයි සමස්ත රෝගීන්ගේ ගාන ගරු ඇමතුමනි 25000 දක්වා එකතු වෙලා තිබෙනවා. වාර්ෂික වැඩිවීම ගොඩක් වර්ධනයක් අපිට මෑතදී වාර්තා වෙන්නේ නැහැ. පළවෙනි කාරණේ ඊට පස්සේ ජීවත් වීමේ ආයු අපේක්ෂාව පිළිබඳව වර්තමානයේ අපිට තිබෙන තොරතුරු අනුව ජීවත් වීමේ ආයු අපේක්ෂාව තියෙන්නේ කාන්තාවකටත් අවුරුදු 80යි පිරිමියෙකුට 76යි හැටියට මේ පසුගිය වසරේ වාර්තා වුණේ. සමස්තකට අවුරුදු 78යි. ඒක ඔබතුමා කිව්වා වගේම එක්සත් ඇමරිකා එක්සත් ජනපදයේ වසර 78ක් තමයි උපතේදී ජීවත් වීමේ ආයු කාලය. ඉතින් මේ මට්ටමින් බැලුවහම අපේ රටේ ඉතාම හොඳ තත්ත්වයක් තිබෙනවා. පසු කාලීනව මේ කොවිඩ් අර්බුදයත් ආර්ථික අර්බුදයත් එක්ක මාතෘ මරණ ප්‍රමාණය යම්කිසි වැඩිවීමක් වාර්තා වෙලා තිබෙනවා. ඒත් එක්කම ඔබතුමා සඳහන් කළ ආකාරයට අපි පරීක්ෂණ කරගෙන යනවා ලදරු මරණ අනුපාතිකයේ වැඩිවීමක් තියෙනවා කියන කාරණය පිළිබඳව. ඔව්, ආර්ථික අර්බුදයත් කොරෝනා සමයත් හේතුවෙන් යම්කිසි ප්‍රමාණයක වැඩිවීමක් වෙලා තියෙනවා අපිට වාර්තා වෙලා තියෙනවා. අපි ඒ සම්බන්ධයෙන් පසුවිපරම් කරමින් වර්තමානයේ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අපි අමාත්‍යංශය හරහා විශේෂයෙන්ම ශ්‍රී ලංකා සෞඛ්‍ය සම්බන්ධයෙන් පරිචයක් තිබෙන විශේෂඥ දැනුම තිබෙන සියලුම ජ්‍යෙෂ්ඨයන් එකතු කරගෙන තින්ක් ටැංක් එකක් බුද්ධි මණ්ඩලයක් හදලා ඒ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් තොරතුරු ලබාගෙන ඔවුන් වාර්තාවක් ඉදිරිපත් කරලා තිබුණා. ඒ හා සම්බන්ධයෙන් අවශ්‍ය කැබිනට් තීන්දු කීපයක් අපි අරගෙන අනපනත් සකස් කරලා අවශ්‍ය කටයුතු ක්‍රියාමාර්ග ආරම්භ කළ තිබුණේ ඒ සම්බන්ධයෙන් ගත යුතු.
හොඳයි. ප්‍රශ්න අංක 7 ගරු ලලිත් තෙල්ලාවල මැතිතුමා පැමිණ නැත. ගරු ප්‍රශ්න දැන් දෙකක් අහලා ඉවරයි ගරු මන්ත්‍රීතුමා. ගරු ඇමතුමා අවසරය තියෙනවා. විමල් විරංසමෙන්ත කෙටියෙන් ආන ගරු මන්තුමා
දැන් එතුමගේ අවසරය ඇතිව ඔබතුමා දන්නවා ඇඹිලි පිටිය කඩදාසි කර්මාන්ත ශාලාව ඔබතුමා කර්මාන්ත ඇමති හැටියට මම යහන්නේ ඇඹිලි පිටිය කඩදාසි කර්මාන්ත ශාලාව වැසිගිය ආයතනයක් හැටියට තිබිලා මම කර්මාන්ත ඇමති කාලෙක දීර්ඝ කාලයක් සාකච්ඡා කරලා පෞද්ගලික රාජ්‍ය හවුල් ව්‍යාපාරයක් බවට පරිවර්තනය කරන්න අවශ්‍ය පීවර ගත්තා. ඒ අනුව ගිවිසුම් අත්සන් කළා. ඔබතුමත් මං හිතන්නේ ඊට පස්සේ කැබිනට් පත්‍රිකා කීපයක් ඒ වෙනුවෙන් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළා. නමුත් පහුගිය දවසක මේක විවෘත කළා. මම දැක්කේ ඔබතුමා ඒ විවෘත කිරීමේ උත්සවයේ සහභාගී වෙලා ඉන්නවවත් ඒ වගේම මමත් කැමැත්තෙන් හිටියා විපක්ෂයේ හිටියත් ඒ මම කර්මාන්ත ඇමති කාලේ කරපු කාර්යයක් නිසා එහෙම ආරාධනා කරා නම් දායක වෙන්න. නමුත් සබරගමුවේ ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් ඒක විවෘත කෙරුණා. මම අහන්න කැමතියි එහෙම තීරණය වුණේ කර්මාන්ත අමාත්‍යංශයේ තීරණයක් මතද මොකක් මතද කියලා ඔබතුමාගෙන් දැනගන්න
කැමතියි.
ගරු නියෝජකයා, ඒක ඉතාම හොඳ කාර්යයක්. මෙතුමා කාලේ ආරම්භ කළා හොඳ ව්‍යවසායකත්වයක් එක්ක පටන් අරන් තියෙනවා. ඉතින් ඒ උත්සවයේ සංවිධානය කිරීමත් ආරාධනය කිරීමත් කටයුතු සියල්ල කරේ ඒ ව්‍යවසායක මහත්මයා. අපේ සම්බන්ධයක් නැහැ. ඔබතුමාට ආරාධනා කරනවා නම් හොඳයි අත්‍තරම. ඉදන්නේ කරේටත්
ගරු ලලිත් තෙල්ලාවල ලලිත් තෙල්ලාවල ඔබතුමා අහනවද?
අහනවා කතානායකතුමා.
මම ගරු සෞඛ්‍ය ඇමතිතුමනි ඔබතුමාගෙන් අර අහන්න කැමති සෞඛ්‍ය සේවයේ සේවා නියුක්ති ප්‍රමාණයන්ගේ ප්‍රශ්නයන් නිසා විශේෂයෙන්ම හෙද සහ ඇතැම් වෛද්‍ය සේවාවල වයස විශ්‍රාම යාමේ වයස 63 දක්වා දීර්ඝ කිරීමේ තීරණයක් ගත්තා. ඊට පස්සේ එය ක්‍රියාත්මක නොවන තත්ත්වයට පත් වුණා. දැන් මේකේ ප්‍රතිඵලයක් විදිහට රත්තබුර ශික්ෂණ රෝහල යටතේ තිබෙන අපේ එකම නර්සින් ට්‍රේනින් ස්කූල් එකේ විදුහල්පති විශ්‍රාම ගිහිල්ලා ඊළඟ එක්කෙනාට හෝ වෙන විදුහල්පතිවරයෙකුට වැඩබාර දෙන්නේ නැතුව දැන්ට මේ රෝහලට වෙලා ඉන්නවා. එතකොට මේ 63 ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන එක පිළිබඳව දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු කණ්ඩායම දන්නෙත් නැහැ, වෛද්‍ය අධ්‍යක්ෂකවරයා දන්නෙත් නැහැ. රෝහලේ වැඩ කටයුතු පවත්වාගෙන යන මේ නර්සින් ට්‍රේනින් ස්කූල් එකේ පුහුණු ආයතනයේ වැඩ කටයුතු පවත්වාගෙන යන විදියකුත් නැති තත්ත්වයට පත් වෙලා තිබෙනවා.
හොඳයි.
ඉතින් මම ඔබතුමාගේ මේ ගැටලුව ඔබතුමාගේ අවධානයට යොමු කරනවා. මේ 63 දක්වා විශ්‍රාම ගන්නන වයස දීර්ඝ වෙලා තියෙනවා නම් නියමිත ආකාරයට ඒ විදුහල්පතිවරුන් නැවත බාර දෙන්න. එහෙම නැත්නම් අර වගකීමක් බලතලයක් නැතුව ඉන්න විදුහල්පතිවරු ඉවත් කළා නියමිත ආකාරයට විදුහල්පතිවරු පත් කළේ නැත්නම් මේ ආයතනයේ අකර්මණ්‍ය වෙලා කඩාගෙන වැටෙන තත්ත්වයකට පත් වෙලා තියෙන කාරණාව පෙන්නුම්
කරනවා.
ඒ සම්බන්ධයෙන් අධිකරණමේ කටයුත්තක් තියෙනවා. ඒකෙදි අපිට එකඟ වෙන්න කියලා කිව්වේ වයස 61 දක්වා දීර්ඝ කරන්න. ඒ සම්බන්ධයෙන් අපි කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඔබතුමා කියන කාරණේ සම්බන්ධයෙන් 60 එකට වඩා දැනට දීර්ඝ කිරීමක් නැහැ. අපි ඒ සම්බන්ධයෙන් ඔබතුමා කියපු කාරණේ සම්බන්ධයෙන් විපරම් කළා අවශ්‍ය පිළියම් යොදන්නා.
හොඳයි. ප්‍රශ්න අංකහත ගරු ලලිත් එල්ලාවල මතුමා ගරු රාජ්‍ය පරිපාලන සේදේශ කටයුතු පළාත් සභා මතුමාගෙන්.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමාගේ අවධානය යොමු කරන කාලය පිළිබඳව 10 මාර්තු අපි ප්‍රශ්න අවසන් කරන්න තියෙන නිසා කෙසේ වෙතත් ඒකට සති කාල දෙක සති දෙක කල්ලිලා.
හොඳයි. ගරු වේලු කුමාර මතුමා පැමිණ නැත. ගරු තුෂාර ඉඳුරින් ලමරසේර මතුමා අහනවද?
කතාවයි.
ගරු විදුලිවලහ බලසක්‍රිය මතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ආ එක 2024 මාර්තු මාස විදුලි ගාස් සංශෝධනයට අදාළව ශ්‍රී ලංකා මහජන උපකිතා කොමිසම සභාව විසින් යොමු කරන ලද 2024/03 දිනෙති අංක PUC ඇලිරක් ඇලිරක් ටැරිෆ් ඇලිරක් 0.1 දරන ගාස් සංශෝධන තීරණ දැනුම් දීමේ ලිපියට අනුව විදුලි ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් බලපත්‍ර ලාභීන් වෙත නිර්දේශ 10ක් ලබා දී ඇත. ආ දෙක නිර්දේශ වැදගත් වාර්ෂික සංදිස්ථාන වරහන් ඇතුළු ජාලයට අවශෝෂණය කර ගැනීමට නියමිත මෙගවට් ප්‍රමාණයන් සමගින් 2023 වසර දක්වා වූ පුනර්ජනීය බලශක්ති සංවර්ධන සැලැස්මක් සකස් කොට ඉදිරිපත් කිරීමට දෙක ඉදිරි වසර පහ තුළදී විදුලි ජාලයේ හානි ඇතිවීම අවම කිරීම සඳහා සැලසුමක් ඉදිරිපත් කිරීමට තුන 2023 වසරේ හතරවන කාර්තු සම්බන්ධයෙන් පූර්ණ ස්වාධීන විගණනයක් පැවැත්වීමට සහ කොමිෂන් සභාව වෙත ඒ සම්බන්ධයෙන් වාර්තා කිරීමට හතර බලශක්ති සංරක්ෂණය කිරීම සහ කාර්යක්ෂමතාවය දිරිමත් කිරීම සඳහා සැලසුමක් ඉදිරිපත් කිරීමට පහ තොග සැපයුම ගනුදෙනු කිරීමේ BSTA පූර්ණ ක්‍රියාකාරීත්වය සඳහා විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් සහ විදුලිය අලෙවිය කිරීමේ ගිවිසුම් ස්ථාපිත කිරීමට තොග සැපයුම් ගනුදෙනු කිරීමේ ගිණුමේ සෑම ගනුදෙනුවක්ම විස්තර සපයමින් කොමිෂන් සභාව වෙත තොග සැපයුම් ගනුදෙනු ගිණුම් මාසික සාරාංශයක් ඉදිරිපත් කළ යුතුය. ඉන්ධන සැපයුම්කරුවන් සමග සාකච්ඡා පවත්වන ඉන්ධන සැපයුම් ගිවිසුම් වලට එළඹීමට මූල්‍ය බිරිප්පෑ සාකච්ඡා කිරීමට ප්‍රතිව්‍යුහත කිරීමට සහ අවම කිරීමට කොත්මලේ නව පොල් පිටිය 220 kV සම්ප්‍රේෂණ රැහැන් මාර්ගය නිම කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට නිර්වද්‍ය දත්ත ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙන පරිදි ලංකා විදුලි බල මණ්ඩලය විසින් පිරිවැය ගිණුම්කරණයේ ඒකකයක් ස්ථාපිත කිරීමට කරුණු ලැබීමට විදුලි සැපයීමේ පිරිවැයේදී නාස්තිය සහ නිෂ්ඵල වියදම් ඇතිවීම අවම කිරීම හෝ බැහැර කිරීම පිණිස එබඳු වියදම් බැහැර කිරීමට ආ තුන නැත කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකා මහජන උපිතා කොමිෂන් සභාව පනතට අනුව මහජන අදහස් විමසා බැලීම සිදුකර තිබෙන අතර විදුලි බල ගාස්තු සංශෝධනය කිරීමේ ක්‍රියාවලියේදී සිය අදහස් යෝජනා ඉදිරිපත් කිරීම සඳහා පාර්ශවකරුවන්ට සාධාරණ ඉඩ ප්‍රස්තාවක් සලසා තිබූ බව මාගේ විශ්වාසයයි. හතර 2009 අංක 20 දරන විදුලි බල සංශෝධිත පනතේ අංක 33 ආවගන්තිය ප්‍රකාරව අදාළ ගාස් සංශෝධනයෙන් සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ගේ සහ උනන්දුවක් දක්වන වෙනත් පාර්ශ්වයන්ගෙන් උපදේශනය ලබා ගැනීමේ වගකීම ශ්‍රී ලංකා මහජන උපිතා කොමිසම් සභාව වෙත පැවරී තිබේ. මෙම විධිවිධාන අනුව යමින් 2024 මාර්තු මාස ක්‍රියාත්මක කරනු ලැබූ ගාස්තු සංශෝධනය සඳහාද ශ්‍රී ලංකා මහජන උපිතා කොමිසම් සභාව විසින් ලිඛිතව හා වාචිකව අදහස් යෝජනා කැඳවමින් පාර්ශවකරුවන් සඳහා උපදේශන ක්‍රියාපටිපාටියක් ආරම්භ කිරීමට 2024/1/23 දිනදී කටයුතු කර තිබින රටේ ආර්ථික පිරිවැය සැලකිල්ලට ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේදී සිදුවන පිරිවැය අවම කර ගැනීමට කටයුතු කිරීම රජයේ අරමුණ වී තිබේ. එම තත්ත්වය තුළ 2030 වසර වන විට විදුලි අවශ්‍යතාවෙන් 70%ක් පුනර්ජනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරවා ගැනීම අරමුණු කරමින් පුනර්ජනීය බලශක්ති විදුලි බල උත්පාදනයන් විදුලි ජාලයට එක් කිරීමේ ප්‍රයත්නයක් සිදුවීම පවතී. තවද විදුලි බල ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම පිණිස විදුලි බල කර්මාන්තය ආයතන වශයෙන් බෙදා වෙන්කොට විධිමත්ව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන හඳුන්වා දීමේ අරමුණින් නව විදුලි බල පනත් කෙටුම්පතක් සකස් කර ඇත. ආ සියලු තොරතුරු ඉහතින් දක්වා ඇති බැවින් අදාළ නොවේ.
ඇමතුමා, දැන් මම හිතන්නේ ගෙවිඳි කුමාරතුංග මන්ත්‍රීතුමාගේ අහපු ප්‍රශ්නවල සාරාංශය වුණේ විදුලි බිල. එතකොට මම මගේ මේ ප්‍රශ්නය සම්පූර්ණයෙන් අරමුණු කරලා තියෙන්නේ විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන්. එතකොට දැන් බරපතල විදිහට විදුලි බිල ගෙවන්නේ නැති ගෙවා ගැනීමට අපහසු පාරිභෝගිකයින්ගේ විදුලිය කප්පාදුවක් මේ දිනවල ඉස්හාමත්ම යහමින් සිද්ධ වෙනවා. ඒක වෙනත් පෞද්ගලික කණ්ඩායමකට බාර දීලා ඒ බාර දීලා තියෙන අයට කොමිස් මුදලක් ගෙවලා ඒ අය කපාගෙන කපාගෙන විදුලිය විසන්ධි කරගෙන විසන්ධි කරගෙන විසන්ධි කරගෙන යනවා. ඒක හරියට අර 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 පොලිසිය වගේ. දැන් පොලිසියත් දන් කරන අපරාධයක් සඳහා දඬුවමක් දඩයක් නියම කරනව නෙවෙයි, උදේ ටාගට් එකක් තියාගෙන එළියට බහිනවා. අද දඩකොළ මෙච්චරක් ලියනවා, අද නඩු මෙච්චරක් ගන්නවා. එහෙම තමයි ටාගට් එකක් තියාගෙන අය එළියට
බහින්නේ.
දඬුවමක් වරද්දක් අපරාධයක් වෙනුවෙන් දඩයක් නියම කරනව නෙවෙයි. දැන් විදුලි බල මණ්ඩලය දැන් මේක හරි සානුකම්පිතව බලන්න ඕන කාරණයක්. දැන් පාරිභෝගිකයාගේ බිල ගෙවා ගන්න එක තමයි ප්‍රශ්නේ. ගහට කොටන්න කලින් ගහ පාදලා ඉන්න බෑ බුදුමාට තේරෙන්න. මම පාරිභෝගිකයාට විදුලි බිල ගෙවා ගන්නට නොහැකි වෙලා තියෙන්නේ ගරු කථානායකතුමනි ඒ තියෙන අධික විදුලි බිල නිසා.
ගරු මන්ත්‍රීව ප්‍රශ්නේ විදියට මම අහන්න ඕනේ
ඒ අධික විදුලි බිල නිසා විදුලි බිල ගෙවා ගන්න බැරි වෙලා ඉන්න අසරණයින්ට දැන් කොන්ත්‍රාත්තුවක් බාර දීලා තියෙනවා කපාගෙන පලයන් කියලා. එතකොට දැන් මේක ඉතාම අසාධාරණයි. ඊට පස්සේ දැවැන්ත දඩ මුදලකුත් කියනවා. දැන් කරත්තක බඩු පටවල තියෙනකොට ඒ බර දරාගත
නොහැකි. ගරු මන්ත්‍රීතුමා ඔබතුමා ප්‍රශ්නේ අහන්න දැන්.
ඒක තමයි. දැන් අහන්න හදන්නේ. කරත්තක බඩු පටවල
තියෙන
බර දරාගත නොහැකිව ගොනා වැටිලා ඉඳද්දි ආපහු තවත් බරක් පටවනවා. විදුලිය විසන්ධි කිරීම වෙනුවෙන් තවත් ලොකු දඩයක් ගෙවලා ආපහු ඒක අය කරගන්න. දැන් ඇමතුමා කිව්වා ඒක 125ක් වාරික වශයෙන් ගෙවන්න කටයුතු කරලා තියෙනවා
කියලා.
මම අහන්න තමුන්නාසලගෙන් අර බැරි අමාරුවෙන් ඉන්න අධික විදුලි බර නිසා විදුලි බිල නිසා බැරි අමාරුවෙන් ඉන්න පාරිභෝගිකයට මේ ආකාරයෙන් කිරීම අතිශයින් අසාධාරණයි නේද ගරු ඇමතුමනි කියන එක තමයි මම අහන්නේ.
ගරු ඇමතුමා
ඔබතුමාට කෙලින්ම ප්‍රශ්න අහන්න තිබුණා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ විදුලි බල මණ්ඩලයේ දැන් චෝදනාවක් එක පැත්තකින් එල්ල කරා නිකම් මම ඉලක්ක දීලා තියෙනවා මම මේක කොන්ත්‍රාත්තයක් හැටියට විදුලි බල මණ්ඩලයේ එළිය සමාගම් වලට දීලා තියෙනවා වගේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි දැන් වෘත්තීය සමිති දැන් චෝදනා එල්ල කරන්නේ ආණ්ඩුව මේක විකුණන්න යනවා වෙන සමාගම් වලට කියලා. මේකේ අවුරුදු 20ක් 30 ගරු නියෝජ්‍ය කතානායකතුමනි විදුලි සම්බන්ධතා දබා දීම විදුලි සම්බන්ධතා විසන්ධි කිරීම කියන එක අවුට්සෝස් කරලා තියෙන්නේ. ඒක මම කරපු දෙයක් නෙවෙයි. මම එන්න පෙරත් ඊට හිටපු ඇමතිවරුත් ඔබතුමන්ලා ඉන්න ආණ්ඩුවෙත් විදුලි විසන්ධි කිරීම විදුලි සම්බන්ධතාවය ලබා දීම කියන එක අවුට්සෝස් කරලා තියෙන්නේ. හැබැයි එකක් කියන්න පුළුවන් පැහැදිලිව ටාගට් දීලා නැහැ මෙන්න මේ දවසට මෙන්න මෙච්චර ප්‍රමාණයක් කරන්න කියලා. රතු බිල් නිකුත් කරන ක්‍රමවේදයක් තියෙනවා. රතු බිල් නිකුත් කළා කාලයක් තියෙනවා විදුලි විසන්ධි කරන්න. ඒ විදුලි විසන්ධි කිරීමේදී අනුගමනය කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය අනුගමනය කරලා ඒ කටයුතු කළ යුතුව තිබෙනවා. විදුලි විසන්ධි කරාට පස්සේ නැවත සම්බන්ධතාවය ලබා ගැනීම සඳහා ගාස්තු තීන්දුව කළා තියෙනවා. ඒ ක්‍රමවේදය තමයි ක්‍රියාත්මක වෙන්නේ. නමුත් එකක් මම පිළිගන්නවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න සමහර පුද්ගලයෝ මේ සමහර ක්‍රියාත්මක වෙන සමාගම්වල නිලධාරීන් සමහරු ක්‍රියාත්මක වෙනවා කියන එක පේනවා. පහුගිය දවසේ අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ටත් එහෙම අසාධාරණයක් සිද්ධ වුණා. අපේ ජගත් කුමාර මන්ත්‍රීතුමාට ඒ පිළිබඳව මම පෞද්ගලිකවම කණගාටුව පළ කරනවා. මොද රතු බිල් නිකුත් කරලා එහෙම වෙච්ච ඒ කාලයේ ගත වෙන්න ඉස්සෙල්ලා විසන්ධි කරපු කට්ටියක් හිටියා. ඒ කට්ටියට අවශ්‍ය දැන් විනයානුකූල ක්‍රියාමාර්ගත් ඒ පිළිබඳව විදුලි බල මණ්ඩලයේ ගණිමින් පවතිනවා. ඒ නිසා කොහේ හරි තැනක සමහර තැන්වල එහෙම සිදු වෙලා තිබුණා. ඒ සිදු වෙච්ච තැන්වලට අදාළව ඒ නිලධාරීන් විරුද්ධව අවශ්‍ය නීතිමය පියවර ගන්නවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
ගරුවන්තව
ඔබතුමාගේ දෙවෙනි උත්තර දුන්නා. දැන් මේ අධික අර නැවත ප්‍රතිසංවිධාන මේ ප්‍රති සං මොකද ඒ කියන්නේ? ඒ ගාස්තුව ඉතාම වැඩි.
ඒක දඩයක්
නේ. ඒ තිබිච්ච ගාස්තුව අඩු කරලා තියෙනවා. දැන් පහුගිය අවුරුද්දේ තිබිච්ච ගාස්තුව නෙවෙයි මේ අවුරුද්දේදී ගාස්තුව මහජන උපිතා කොමිසමත් විදුලි බල මණ්ඩලයත් සාකච්ඡා කරලා අඩු කරලා තියෙනවා. ඒක නිවේදනය කරලා තියෙනවා. ඒක අවම මට්ටමට ගෙනල්ලා තියෙනවා නැවත වතාවක් සම්මන්තාවයක් ලබා දීමේදී ලබා ගන්න ගාස්තුව.
හොඳයි. ඔව්. ඔව් ජගත් මන්ත්‍රීතුමා ඔබතුමා නම කිව්වනි.
තව කරමතුමා මගේ නම. මට තප්පරයක් දෙන්න.
දෙනව අවස්ථාව දෙනවා. හරියට ඔබතුමාට අවස්ථාව දෙනවා.
නෑ මේ මගේ නමත් කියපු හින්දා ගරු ඇමතුමා මම ස්තුතිවන්ත වෙනවා ඔබතුමා ඒ ක්‍රියාමාර්ග ගන්න එක. නියෝජ්‍ය කතානායකතුමනි කිසිම දැනුම් දීමක් නැතුව රුපියල් 12000යි ගිය මාසෙ බිල විතරයි ගෙවන්න තිබුණේ. දැනුම් දීමක් නැතුව මේ විදුලි බල මණ්ඩලය කපනවා. අද මම මරණ ගෙවල් ගන්නවකට ගිහිල්ලා මේ රැස්වීම කරනවට ගිහිල්ලා උදේ එනකොට ගෙදර ලයිට් එක කපලා මේ ඇවිල්ලා කිසිදු දැනුම් දීමක් නැහැ. ඉතින් මට මෙහෙම කරනවා නම් සාමාන්‍ය අහිංසක මිනිස්සුන්ට කොහොම කරනවද කියන ප්‍රශ්නය මට මම කොහොම හරි ඒ ටික ගෙවලා ඒක ගත්තා. නමුත් අහිංසක මිනිස්සුන්ට දැනුවත් කිරීමක් කරන්න ඕනේ. විශේෂයෙන්ම විදුලි බල මණ්ඩලයට වගවීමක් නැද්ද? මේ වගේ මිනිස්සුන්ගේ යම් කිසි විදිහට දැනුවත් කර අනික විදුලි බිල් ගෙවන්නේ නැති මිනිස්සු ලක්ෂ ගණන් ගෙවන්නේ නැති මිනිස්සු ඕන තරම් ඉද්දී මේ නීතියානුකූලව ගෙවීම කරන මිනිස්සුන්ගේ කපන එක බරපතල වැරද්ද. අනික ඒ තුලින් සමාජයට මතයක් කරනවා මේ අපි නීතියට අනුව නැතනේ අපි මුදල් ගෙවන්නේ නැතුව හිටියා කියලා එමුතුමා. ඒ නිසාම බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මම ඒකට ඊයේ කිව්ව පරීක්ෂණයක් කරන්න කියලා ඒ සම්බන්ධව මැදිහත් වෙන්න මේ නිලද සමහර අය සමහර විට මේ ආණ්ඩුවේ නිසා අපිට ගහන්න මොනවද හේතුව මත මේව කරනවත් දන්නේ නැහැ. අපි නීතියට අනුකූලව බිල්පත් ගෙවද්දී කිසිදු දැනුම් දීමක් නැතුව එහෙම කපන එක බරපතල අසාධාරණයි. විශේෂයෙන් මගේ කවස්නේ මම බේරගත්තා වුණත් තවත් අහිංසක ගම්වල මිනිස්සු ඊට පස්සේ අපට කතා කරලා කිව්වා ඒ අයගේ බිලුත් මෙහෙම විසන්ධි කරනවා ඊට පස්සේ දඩයක් ගහනවා. වැරද්ද විදුලි බල මණ්ඩලයේ කරු ඇමතුමා සභාපතිතුමත් කෝ වැරද්දක් වෙලා තියෙනවා කියලා. වැරද්ද වුණත් දඩේ අපිට වෙන්නේ. ඒගොල්ලන්ගේ වැරද්දට අපි දඩ ගන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒ දඩේ අය කරලා දෙන්නේ ඒ නිලධාරින්ගේ.
හොඳයි. ගරු මන්තුමා දෙවෙනි ප්‍රශ්නෙත් කෙටියෙන් අහන්න.
ඒක තමයි දැන් මම හිතන්නේ අපේ ජගත් මන්තුමා හරියටම ඇහුවා ඒ ප්‍රශ්නේ. ඔය එතුමාට සිද්ධ වෙච්ච දේ එහෙමනම් අයංසක මිනිස්සු දස දහස් ගණනකට ඔයගේ ප්‍රශ්නයක් සිද්ධ වෙනවා ගරු ඇමතුමා ඔබතුමාගේ අවධානය යොමු කරන්න. මගේ දෙවෙනි ප්‍රශ්නය දැන් අපි දකිනවා පුවත්පත් වාර්තාවල උමාවය වැඩ කටයුතු ආරම්භ වීම උමාවය විවෘත වීම නිසා විදුලි බල මණ්ඩලයට අති විශාල ලාභයක් ලැබිලා තියෙනවා. විදුලි බල පද්ධතියට තවත් හොඳ ධාරිතාවයකින් ඒකට සම්බන්ධ වෙලා තියෙනවා කියන එක. ඇත්තරම පරිසරවේදීන්ගේ ලොකු හඬක් ප්‍රශ්නයක් තියෙනවා මේ පළාතේ. මේක විශාල වශයෙන් භූ විෂමතාවයට බාධාවක් භූ විෂමතාත්මක වශයෙන් බලද්දි මේක නාය යාමේ අනතුරු ඒ පරිසරයේ තියෙන අනතුරු ගැන විශාල ආందోళනයක් තියෙනවා. ඒකම තවත් එක දේශපාලකෙක් ඒ පැත්තේ ඔය උමාවේ හිලක් ගැන දිගින් දිගටම කතා කරමින් ජනතාව අවුස්සගෙන යනවා. ඉතින් අපි සමග ජන බලවේගය හැටියට ඒ තරම්ම අන්තගාමී වෙන්නේ නැහැ. සංවර්ධනය කියන කාරණාවල බිල්ලුම වාගන්නේ නැහැ අපි. ඇත්තරම ඔය කියන හිල තියෙනවද? ඔය කියන පරිසර හානිය තියෙනවද? එතකොට භූවිද්‍යා හා ඒ පතල් කලින් මේ දෙපාර්තමේන්තු වලින් ඒ විශේෂඥයින් විසින් වාර්තාවක් තවම ලබා දීලා නැත්තේ ඇයි? අන්න ඒ කාරණේ ගැන ඔබතුමාගේ අදහස.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ ජගත් මන්තුමා කලින් මතු කරපු ප්‍රශ්නය විශේෂයෙන්ම මේකේ දැන් විදුලිය විසන්ධිකරණකට ඒකේ අපකීර්තියට සහ අපහසුතාවයට පත්කු වෙන්නේ ආණ්ඩුව. එතකොට බොහෝ ජනතාව හිතන්නේ මෙන්න මේ අමාත්‍යවරයා රජය නියෝජනය කරන පිරිස තමයි ගිහිලා කියන්නේ මෙන්න මෙතන විදුලි විසන්ධිකරන්න ඒකෙන් අපහසුතාවයට පත් කරන්න සංවිධානාත්මකව කණ්ඩායමක් කටයුතු කරනවා. ඒ සංවිධානාත්මක කණ්ඩායමක්ද කටයුතු කරේ නැත්තේ කියන එක පිළිබඳව ජගත් මන්තුමාගේට අදාළව පමණක් නෙමෙයි අනිකුත් ඒවට අදාළව විදුලි බල මණ්ඩලය මේ වෙනිට පරීක්ෂණයක් පවත්වනවා. මේක තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි වෙනස් වෙන්නුන ආයතනික ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන්නේ මේ වගවීමක් ඇතුව කටයුතු කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම. අද තියෙන තත්ත්වය අනුව ගත්තොත් එහෙම ගරු නියෝජ්‍ය කතානායකතුමනි විදුලි බල මණ්ඩලයේ අලුතෙන් විදුලිය එන්න දෙන්නෙත් නැහැ. විදුලිය ගෙහෙන්න දෙන මිනිහට ගහලා පන්නනෝ විදුලිය අඩු කරගන්න තියෙන ක්‍රමවේද කරන්නෙත් නැහැ. මේ විශාල ගැටලු ගණනාවක් තියෙනවා ඇතුලේ අභ්‍යන්තර වශයෙන් විසඳිය යුතු. ඒකට පහුගිය අවුරුදු දෙකේ අපි යම් කිසි වැඩපිළිවෙලක් කරලා තියෙනවා කාර්යක්ෂමතාවය වැඩි කිරීම සඳහා. නමුත් විනිවිදභාවයේ කාර්යක්ෂමතාවය සහ වගවීම වැඩි වීම සඳහා මම විශ්වාස කරනවා ආයතනික ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍යයි කියන එක. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ වගේම මෙතුමා දෙවෙනියට මතු කරපු ප්‍රශ්නය ඒක අහන්න ඕනේ ඇත්තරම අපේ අනුර කුමාර දිසානායක මන්තුමාගෙන් තමයි අහන්න ඕනේ හිල ගැන. මොකද එතුමාගේ දේශපාලන සගේ තමයි හිලක් ගැන කියලා තියෙන්නේ. මට කියන්න පුළුවන් වෙන්නේ උමාවේ බහුකාර්ය යෝජනා ක්‍රමය දැන් ජාතික පද්ධතියට එකතු වෙලා තියෙනවා. ඒ නිසා මෙගවොට් 120ක විදුලි ධාරිතාවක් එකතු වෙලා තියෙනවා අපේ පද්ධතියට. ඒක ප්‍රමාද වීම නිසා දෙදස් දොළහේ ආරම්භ කරපු ව්‍යාපෘතිය දෙදස් දාහතේ අවසන් කරන්න තිබුණේ සමහර ප්‍රමාදවීම් ඇති ඉඩං අත්පත් කර ගැනීම සහ වන්දි ලබාදීම මේ කියන කාරණා පරිසර කාරණා. අපි තව අවුරුද්දක් දෙකක් ගියා කියලා. හැබැයි ප්‍රමාදවීමේ පාඩුව ලංකා විදුලි බල මණ්ඩලයටත් රටටත් අවුරුද්දකට රුපියල් බිලියන 9යි. රුපියල් කෝටි 900ක් අවුරුද්දකට අපිට පාඩු වුණා ඒක විවෘත කරගන්න බැරි වෙච්ච නිසා. මොකද ජල විදුලියෙන් නිෂ්පාදනය කරන්න පුළුවන් විදුලි ඒකකයක් අපිට නිෂ්පාදනය කරන්න උනේ ඩීසල් වලින් නැත්තම් දැවිතෙල් වලින්. දැවිතෙල් වලින් ඩීසල් වලින් රුපියල් 80යි 100යි මේක තමයි ගාන. අපිට විදුලියෙන් ජලයෙන් නිෂ්පාදනය කරගන්න පුළුවන් ඒවා තමයි අහිමි වෙලා ගියේ. ඒ නිසා දැන් ඒකේ වාසි අපිට ලැබිලා තියෙනවා. ඒ වාසි අපි අත්තරම පහුගිය මහජන උපේතා කොමිසම ඉදිරිපත් කරපු ඒ ලියවිල්ලෙත් සඳහන් කළ තිබුණා මේ 120 අප්‍රේල් මාසේ ඉඳලා එකතු වෙනවා කියන එක. ඒකේ තව වාසියක් අපිට දෙන්න පුළුවන් නම් ජූලි මාසයේ තව සංශෝධනයක් සඳහා නියමිත වෙලා තියෙනවා. ඒ ජූලි මාසයේ සංශෝධනය ඇතුළත අපි ඒක දෙන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි මම නම් පෞද්ගලිකව ගිහිල්ලා ගරු මන්ත්‍රීතුමා මේ හිල බලන්න ගියේ නෑ. උමාඔයේ වැඩ ටික ඉක්මනට අවසන් කරගන්න තමයි අපේ ආණ්ඩුව කටයුතු කරේ. ඒකට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන අමාරු වෙලා අපි වෙන් කළ දීලා ඒ කටයුතු කරලා තියෙනවා. තව මම හිතනවා තව කටයුතු කීපයක් තියෙනවා. ඒක තාක්ෂණික වශයෙන් අර සම්පූර්ණ ධාරිතාව ගන්න ඒක මේ වෙන විටත් සිදු වෙමින් පවතිනවා. මොකද ඒක ටික කාලයක් අවුරුද්දක් විතර වගේ යන කාර්යභාරයක්.
හොඳයි, බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 10 ගරු නලින් බණ්ඩාර ජයමහමැතිතුමා පැමිණ නැත. දෙවෙනි වටයේ ප්‍රශ්න අංක 5 සභාගත කර. අහනවද? ගරු මන්ත්‍රීවරයා මේ කාරණේ අවසන් කරනකන් ඉන්නකෝ. ඔව්, මොකද ගාමිණී මන්ත්‍රීතුමා?
නියෝජ්‍ය කතානායකතුමනි, ගරු අධ්‍යාපන ඇමතිතුමනි, මේ දවස්වල මේ අර විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලවල ප්‍රශ්නයක් පැන නැගිලා තිබෙනවා. ඒගොල්ලන්ගේ අවුරුදු 5ක 6ක කාල පරිච්ඡේදය 30 පවතින වැටුප් ප්‍රශ්නයක්. ඔබතුමා හම්බෙලා එය සාකච්ඡාත් කළා. ඔබතුමා ඒකට විසඳුමක් ලබා දුන්නා මම දන්න තරමට. මේ දවස්වල විශ්වවිද්‍යාල පද්ධතිය විභාග පැවැත්වෙනවා. නමුත් අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ තියෙන මේ වැඩ වර්ජනය නිසා එකක් විශ්වවිද්‍යාල පද්ධතියේ කටයුතු අඩාල වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් අලුත් කණ්ඩායම් ගන්න එක ගැටුවක් බවට පත් වෙලා තියෙනවා. ඊට අමතරව අද ඒ අය කොළඹට රැස් වෙනවා කියලා තොරතුරු දැනගන්න ලැබිලා තිබෙනවා. මේ තත්ත්වය මොකද්ද? මේක निराකරණය වෙන්නේ කොහොමද? සහ මේ ළමයිගේ විභාගේ පවත්වාගෙන යන්න ඔබතුමා අනුගමනය කරන වැඩපිළිවෙල මොකද්ද කියන එක පිළිබඳව අැතතම පැහැදිලි කරනවා වඩා හොඳයි.
හොඳයි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු වලේබඩ මන්ත්‍රීතුමා වැදගත් ප්‍රශ්නයක් මතු කළේ. විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල සහ අධ්‍යයන කාර්ය මණ්ඩල 2016 දී වැටුප් පැඩවීමක් දුන්නා. එතෙන්දී අනධ්‍යයන කාර්ය මණ්ඩල වැඩිවෙන 92%කින් අධ්‍යයන කාර්ය මණ්ඩලට 107%කින් වැඩි වුණා. එතන තියෙන පරතරය 15% වැටුප් කප්පාදුවක් හැටියට ඒ වෘත්තීය සමිතිය සලකනවා. හැබැයි 2016 ඉඳලා 2024 දක්වා මේ ප්‍රශ්නෙට කවුරුත් අතගහලා තිබුණේ නැහැ. මම සාකච්ඡාවට ගන්නවක් කියලා දැන් ඒකේ අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කළා තියෙනවා. ඒක 8 වෙනිදා එතන හෙට කැබිනට් අනුකම්පිට ගැමිනට නියමිතව තියෙනවා. ඊට අමතරව මාසික ඉහළ උදීමනාව පිළිබඳ ප්‍රශ්න මතු කරලා තිනවා. ඒකේ අපේ පත්‍රිකාවත් හෙට ගැනීමට නියමිතව තිනවා. ඉතින් මම හිතන්නේ උත්ති සම්පතිය ඒක දන්නවා. ඉතින් මට සහයෝගය දෙන්න වෙන්නේ නැති එතුමල්ල ඔය කොළඹට එන්නේ.
හොඳයි, බොහොම ඉස්සෙදි. දෙවෙනි වටේ ප්‍රශ්නාංක 5 ගරු ඩරසලහ පෙරමැතිතුමා සභාගත කරන්න. ප්‍රශ්නාංක 10 ගරු නලින් බණ්ඩාර මැතිතුමා
සභාගත
කරනවා.
ගරු මන්ත්‍රීතුමා, න්‍යාය පත්‍රයක් තියෙන මේකට දැන් පැය භාගයක් පහු වෙලා තියෙන්නේ. සංවිධායකතුමා මොකද? ඔව්, විමල්
විරෝධී නියෝජ්‍ය කතානායකතුමනි, ගරු මේ අග්‍රාමාත්‍යතුමනි, මේ රටේ ශ්‍රේෂ්ඨ බුද්ධිමතෙක්, ඒ වගේම තාරකා විද්‍යාඥයෙක්, දාර්ශනිකයෙක්, ගණිතඥයෙක්, මේ රට බිහි කරපු විශිෂ්ට අග්‍රගණ්‍ය ගණිතඥයෙක්, එතුමාගේ මත පිළිබඳ විවිධ අදහස් අපිට තියෙන පුළුවන් මහාචාර්ය නලින්ද සිල්වා මැතිතුමා අවාසනාවන්ත විදියට එතුමා පසුගියදා අපාතරින් විය වුණා මම යෝජනා කරනවා ගරු අග්‍රාමාත්‍යතුමනි අපි විනාඩියක නිශ්ශබ්දතාවයක් රැකලා එතුමා වෙනුවෙන් මේ සභාවේ ගෞරවය පළ කරන්න කටයුතු කරමු කියලා ඒ කෘතඥතාවය අපේ හදවත් තුළින් අපි පළ කරමු කියලා
මේ ගරු
සභාවේ ශෝකය මහාචාර්ය නලින් සිල්ලා මැතිතුමාගේ අභාව වෙනුවෙන් මම පළ කරනවා.
අපක්ෂ
ප්‍රධාන සංවිධායකතුමා නැගිට යන්නත් සභාවෙන් යන්නත් මේ ලෑස්තිලා හිටියේ නිසා මම ඉක්මන් කරන්නේ. මම ඔබතුමා නාගරික සංවර්ධන විෂය භාර අමාත්‍යවරයා හැටියට මේ ප්‍රශ්නේ මම අතු කරන්නේ. කළුතර දිස්ත්‍රික්කයට බලපාන විශාල ප්‍රශ්නයක්. මේ වෙනකොට කළුතර උතුරේ බරපතල මුදුකාදනයක් ඇති වෙලා තිබෙනවා. මේ වාරකන් සමය ආසන්න මේ පටන් ගත්ත විතරයි දැනට බරපතල මුදුකාදනයක් ඇති වෙලා ආබ්‍රූපාරේ පාලම පවා කඩාගෙන යන ආසන්න තත්ත්වයට පත් වෙලා තිබෙනවා. ඒ වගේම කළුගඟේ කළුතර බෝධියේ තීච්ච බෝධියට අයත් බිම් කොටසක් මේ වෙනකොට සම්පූර්ණයෙන් මුදට ගසාගෙන ගොස් තිබෙනවා. මේක දැන් දීර්ඝ කාලයක සිට පැවතෙන තත්ත්වයක්. සංචාරක හෝටල් ගණනාවක් විශේෂයෙන්ම ටැන්ජරින් රොයල් පාම් වගේ හෝටල් ගණනාවක ටයත් භූමිය මේ වෙනකොට මුදුකාදනයෙන් ලක් වෙලා තියෙනවා. මම ගරු ඇමතුමාගෙන් ඉල්ලනවා මේක තනියෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විශාල ප්‍රයත්නයක් දරනවා මේ තත්ත්වය වෙනස් කරන්න. නමුත් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පමණක් මේක කරන්න පුළුවන් වෙන්නේ නැහැ වෙයි කියලා අපි හිතන්නේ නැහැ. නිසා මේක ඒකාබද්ධ ප්‍රවේශයක් ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක් ගන්න වෙයි. ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේක වහාම නවත්වීම සඳහා ස්ථාවර ස්ථිර පිළිතුරක් සැවීම සඳහා මේ සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි මේකට අදාළ අනිත් ආයතන ටිකයි කැඳවලා සාකච්ඡාවක් කළා මේකට විසඳුම් ක්‍රියාමාර්ගයක් කඩිනමින් යෝජනා කරන්න කියලා. එහෙම නැත්නම් රේල් පාරයි කළුතර පාලමයි බෝධියයි තුනම බරපතල අනතුරුදායක තත්ත්වයට පත් වෙලා තියෙන දැන් මේ තත්ත්වෙ නිසා.
සංවිධායකතුමා
අර නියෝජ්‍ය කතානායකතුමනි මේ පිළිබඳව මේ කළුතර ප්‍රදේශ විතරක් නෙමෙයි නගිනීර හැම රටේ වටේම යම් යම් කාල සීමාවන් වලදී මේ වගේ සිද්ධින් ඇති වෙනවා. මේ පිළිබඳව අමාත්‍යංශ ලේකම්තුමාව දැනුවත් කරලා අදාළ නිලධාරීන් කැඳවලා ඒ සම්බන්ධව මොකද්ද වැඩපිළිවෙල කියලා ඔබතුමා දැනුවත් කරන්න කටයුතු කරන්න.
ලලිත් එල්ලාවලම තමයි කැටියෙන්
කියන්නේ. තානායකතුමනි ඔබතුමාගෙන් පොඩි ඉල්ලීමක් කරන්න මම නැගිට්ටේ. මොකද අපි නියෝජ්‍ය කතානායකතුමනි ප්‍රශ්නයක් දාලා මේ ජනතාවගේ ප්‍රශ්න තමයි හැමදාම අහන්නේ. අහුවාම සමහර ගරු අමාත්‍යවරු ඒ ප්‍රශ්නෙට නිවැරදිව කල් දාන්න නැතුව උත්තර දෙනවා. ඉතින් මම ඔබතුමාගෙන් ඉල්ලන්න කැමති විශේෂයෙන්ම ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් රාජ්‍ය පරිපාලන භාරව ඉන්න ඇමතිවරයා හැටියට ගරු අග්‍රාමාත්‍යතුමනි මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ මම මේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අදාළ අහන ප්‍රශ්න හැමදාම කල් දැම්ම. හරි ඊට පස්සේ වෙන්නේ මොකද්ද ජනාධිපතිතුමා මොකක් කරුණාම වාර අවසන් කරනවා ඊට පස්සේ ආපහු ඒ ප්‍රශ්න ටික කල් යනවා. හරි ඉතින් මම කියන්නේ අගමැතිතුමනි ඔබතුමා අනිත් අමාත්‍යවරුන්ටත් ආදර්ශයක් වෙන්න ඕන. ඒක නිසා මේ විදියට ප්‍රශ්න කල් දාන්න එපා. මේ කල් දැම්මා මේ මිනිස්සු බලාගෙන ඉන්නවා ජනතාවගේ ප්‍රශ්න. හෙට අනිද්ද වෙනකොට පාර්ලිමේන්තුව විසිරුවයි. අපි පාර්ලිමේන්තුවට මේක දාලා අවුරුදු ගණන් බලාගෙන
ඉන්නවා.
ඒකින්ද ඔබතුමාගෙන් මම ඉල්ලා සිටින්නේ මේ අග්‍රාමාත්‍යතුමාට කියන්න අනිත් අමතිවරුන්ට ආදර්ශයක් වෙන්න මේ පාර්ලිමේන්තුවේ මේ ප්‍රශ්න මේ විදියට කල් දාන්න එපා
කියලා.
ජනතාවගේ ප්‍රශ්න අපි
අහන්නේ.
ගරු නියෝජ කතානායකතුමනි ගරු එල්ලාවල මන්ත්‍රීතුමා කියන කාරණාව එක් පැත්තක් නිවැරදි අනිත් පැත්ත හේතෝ සොයා බැලීමත් වැදගත්. එතුමාට මම හුඟක් ගරු කරන අපිත් එක්ක වැඩ කරපු දීර්ඝ කාලීන මන්ත්‍රීවරේ මගේ රාජ්‍ය අමාත්‍යතුමා පිළිතුරු දෙන්නේ හිටියේ. නමුත් මේ ප්‍රශ්නෙට අසම්පූර්ණ පිළිතුරක් දීම ඔබතුමා මන්ත්‍රීවරයෙක් හැටියට අහපු ප්‍රශ්නෙට මම හිතුවා අගෞරවයක්. ඒ නිසා අදාළ නිලධාරීන්ට ඊයේ නියෝග කරා නිවැරදි තොරතුරු සංකලනයක ගේන්න කියලා. ඒ වෙනුවෙන් තමයි කල් ගත්තේ.
හොඳයි
සත් දෙක හිතා ඉක්මනින් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න.
හොඳයි බොහොම ඉස්සෙල්ලා
මාස ගණන් පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේ
ගරුවගමැත්තුමා
ලක්ෂගානක් ලක්ෂගානක් විශ්‍රාමිකයන් රටේ ඉන්නවා අව මාසගාන විශ්‍රාම යනවා ඒ නිසා ඔබ අහපු ප්‍රශ්නේ සංකීර්ණයි නමුත් ඔබට ඉතාම ඉක්මනින් සති දෙකක් ඇතුළේ උත්තර දෙනවා මොකද මේ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කළා තිබුණේ නැහැ උත්තරේ හරියට
හොඳයි ගරුවගමැත්තුමා හරි අපි යමු ඊළඟ කාර්යනය නොපෙමිනිය අවසරය පිළිබඳ යෝජනා ගරු කළුතර මැතිවරණ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කුමාර් වෙල්ගම් මැතිතුමාගේ නොපෙමිනිය මේ අවසරය පිළිබඳ
යෝජනා ව්‍යවස්ථාවේ 60 ඊ ව්‍යවස්ථාව යටතේ කළුතර මැතිවරණ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කුමාර් වෙල්ගම් මහතාට 2024 මැයි 7 වෙනිදා සිට මාස තුනක කාලයක් තුළ පාර්ලිමේන්තුවේ රැස්වීම වලට නොපෙමිනීමට අවසර දී යුතුයි මම යෝජනා කරමි
යෝජනා විස්තර කරන්න
ආයි ආයි ගරු මට විනාඩියක් දෙන්න මට රීතිපස්ත්‍යම් මතු කරන්න තියෙනවා ඔබතුමාට මතක ඇති පසුගිය සතියේ සංවාදයක් ඇති වුණා මේ පුද්ගලයන් අපේ රටට ඇතුල් වෙනකොට කරන අය කිරීම ගැන ඔබතුමානේ බෝලාසනේ හිටියේ ගරු නියෝජක කතානායකතුමනේ එතකොට ඒකට උත්තරයක් දුන්න අපේ ගරු ටිරනල්ස් මැතිතුමා එතුමා කිව්වා පාර්ලිමේන්තුවේ අනුමත කෙරුවා කියලා මේ සියලු අය කිරීම නිලධාරිනුත් ඒක කිව්වා පාර්ලිමේන්තුවෙන් අනුමත කරලා තියෙනවා කියලා නමුත් මම බැලුවා අපේ මේ ඉදිරිපත් කරලා තියෙන ගැසට් එක ඒ ගැසට් එකේ තියෙන ගරු සභානායකතුමා ඔබතුමා නීතිඥ මහත්තයෙක් ඉස්සරහ කියන්නේ වීසා ගාස්තු වැඩි කිරීම අනුමත කරලා තියෙනවා ගරු කතානායකතුමා නියුජ කතානායකතුමනි VFS ගාස්තු අනුමත කරලා නැහැ ඒක ඔබතුමා නීතිඥවරයෙක් මේක බලන්න I can give it to you මේ වීසා ගාස්තු වැඩි කරන එකට මේ VFS එක රිංගවලා මම කියවන්න මේ ඔබතුමා බලන්න ගැසට් එක ඒ ගැසට් එකේ තියෙන වීසා ගැන විතරයි බලන්න මේ සම්පූර්ණ ගැසට් එක තියෙනවා මේකේ වීසා වර්ග හැම වගන්තියක් තියෙන වීසා 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 එතකොට වීසා ගාස්තු වෙනයි කරු නියෝජක කතානායකතුමනි. VFS එක වෙනයි. මේ අනුමත කෙරුවා කියන ගැසට් එකේ කරු නියෝජක කතානායකතුමනි VFS ගාස්තු අනුමත කළාද? ඒක වෙනම අනුමත කරන්න ඕනේ වෙනම පත්තක් ගෙනල්ලා. මම ඔබතුමාට බලන්න දැන් බලන්න මෙතන මේක මේ මාගාව තියෙනවා කෙනෙක් ලංකාවට එනකොට මෙහෙම තියෙනවා. Visa cost zero. මං හිතන්නේ ඉන්දියාවෙන් එන්න ඇති මේ. එතකොට තියෙනවා service fee $18. Convenience fee $3. Total 21. එතකොට තව ඩොලර් 20ක් 30ක් ආය කරනවා VFS charges කියලා. මේක අනුමත කරලා නැහැ ගරු නියෝජක කතානායකතුමනි.
හොඳයි ගරු මන්තෝ ගරු එතුමා උත්තරයක් දෙන්න ඉන්නවා.
ඉතින් මේක පාර්ලිමේන්තුව නුඹගරි මේ මං හිතන්නේ එතුමා හිතවත කෙරුවා කියලා. නමුත් එදා මොකද මම මතකයෙන් කිව්වා අපි නොවෙම්බර් මාසේ මේ සියල්ල අනුමත කෙරුවේ නැහැ කියලා මම එදා කිව්වා මතකයෙන් මම එදා මේක මතු කරුවයින් පස්සේ අපි අදාළ ලිපිකොටු බැලුවාම වීසා ගාස්තු අඩි කිරීම අනුමත කරලා තියෙනවා
හොඳයි කරමන්
VFS VFS ගාස්තු අනුමත කරලා නැහැ
දැන් කරමන් පැහැදිලි
කරන්න පොඩ්ඩක් මට දෙන්න මෙතුමා මෙතුමාගේ මේ කතාවට VFS එක රිංගවලා වීසා ගාස්තු වැඩි කරන මොවාවෙන් VFS ගාස්තුකුත් නීති විරෝධී ලෙස ඇතුළත් කළා. ඉතින් ඒකයි මම කියන්නේ.
හොඳයි ගරු මන්තෝ. ගරුමෙතුමා පැහැදිලි කිරීම.
නෑ විඩන්ඩියක් ඉන්න.
ගරු
ඔබතුමා දැන් ප්‍රශ්න
කරන්නේ දැන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මං ඉල්ලා සිටිනවා කරුණා කළා එදා හැන්සඩ් එක බලන්න. එදා සාකච්ඡාව තිබ්බේ වීසා ගාස්තු වැඩි කරන එක ගැන පමණයි. ඒක මම තේරුම් කළා කිව්වා අහවල් දවසේ උපදේශකාරක සභාවට ගියා අහවල් දවසේ නෑ කහවල් දවසේ කැබිනට් ගියා උපදේශකාරක සභාවට ගියා පාර්ලිමේන්තුවට ඇවිල්ලා අනුමත වුණා කියලා නොවැම්බර් 23 වෙනිදා. කරුණා කළා එදා හැන්සඩ් එක අරගෙන බලන්න මං කියලා තියෙන එක. VFS එකක් ගැන කතා කෙරුවෙත් නෑ VFS එක පාර්ලිමේන්තුවට ගෙනාවෙත් නැහැ. VFS agreement එක ගියේ cabinet එකට ඉස්සලා ගිහිල්ලා ඒකෙන් කමිටුවක් පත් කරලා මාස 3ක් තිස්සේ කමිටුව රැස් වෙලා ඒක ස්ටඩි කරලා නැවත cabinet එකට ගිහිල්ලා මේ අනුමත කරපු එක VFS එක. VFS එක පාර්ලිමේන්තුවට ගෙනාවා කියලාවත් මං කිව්වේ නැහැ. එදා අපි කතා කරුවේ වීසා ෆී එක වැඩි වෙච්ච එක. වීසා ෆී එක වැඩි වෙච්ච එක ඒ වීසා කැටගරිස් 17ක් අලුතෙන් ගෙනල්ලා ඒක තමයි කැබිනට්ුවට ගිහිල්ලා ගෙනවා. ඉතින් කරුණා කරලා හැන්සාඩ් එක බලන්න. හැන්සාඩ් එකේ තියෙනවා බොහොම පැහැදිලිව මං කියපු දේ.
නියෝජ්‍ය කතානායකතුමනි මහගාව තියෙන හැන්සාඩ් එක. හැන්සාඩ් එකේ තියෙන වීසා ෆීස් විතරයි. එතකොට VFS charges කොහොමද කැබිනට් එකෙන් වැඩි කරන්නේ? VFS charges කියන්නේ වෙන ගෙවීමක්. ඒක මුදල් බලයේ තියෙන පාර්ලිමේන්තුවට. ඒක මුදල් බලයේ තියෙන පාර්ලිමේන්තුවට. කැබිනට් තියෙන්නේ VFS charges අය කරන්න බෑ. මේක සම්පූර්ණ පාර්ලිමේන්තුව නොමගරලා තියෙනවා.
පාර්ලිමේන්තුව
නොමග යැවුවේ නැහැ. පාර්ලිමේන්තුවට එදා කියපු දෙයමයි මම අදත් කියන්නේ. අපි වීසා චාර්ජස්, ඒ කියන්නේ රජයේ වීසා චාර්ජස් වැඩි කරපු එක තමයි අපි මන් ඉස්සලා කියපු විදිහට කැබිනට් ගිහිල්ලා උපදේශකාරක සභාවට ගිහිල්ලා පාර්ලිමේන්ට් එකට ඇවිල්ලා ඒක නොවැම්බර් 23 වෙනිදා වැඩි උනේ. නමුත් අපි VFS ප්‍රොපෝසල් එක අපි පාර්ලිමේන්තුවට දාලා තියෙනවා. මේකේ හොඳටම තියෙනවා ප්‍රසම්පාදන මාර්ගෝපදේශක සංග්‍රහය ගැන කතා කෙරුවොත් ඒකේ තියෙනවා කළ හැකි දේ, කළ යුතු දේ. ඒ අනුව ප්‍රොපෝසල් එකක් ඇවිල්ලා, ප්‍රොපෝසල් එකක් කැබිනට් එකට දාලා කැබිනට් එකෙන් කමිටුවක් පත් කළා. ඒ කමිටුවෙන් ඒක අධ්‍යයනය කරලා නැවත කැබිනට්ුවට ගිහිල්ලා එහෙම තමයි ඒක සම්මත වෙලා තියෙන්නේ. ඒක අපි පාර්ලිමේන්තුවට ගේන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ.
හොඳයි. කිරැලමැතුම අවසන් කරන්න කියලා.
එතුමා ජීසරේ කතා කරනකොට එතුමා කිව්වා. එතුමාගේ කතාවෙන් VFS එකේ මුතුම සදාන කෙරුවා. ඔබ ජීසරේ එතුමාගේ කතාවේ ඔබතුමා බලන්න හැන්සාල් එක ගෙන්නලා. ගෙන්නන්න හැන්සාල් එක අපේ බහල් එකක් දුමිය. ජීසරේ මෙතුමාගේ කතාව හැන්සාල් එක ගෙන්නන්න. මෙතුමා ජීසරේ කතාව කරනකොට වීසා ෆ්‍රී කියලා ඒකට VFS එක ගැන කතා කරුවා. මම ඔබතුමාට අභියෝග කරනවා පොඩ්ඩක් විනාඩියක් දෙන්න. මේ ගෙට් අවුට් ද හැන්සාඩ්. පොඩ්ඩක් ගෙන්නන්න හැන්සාඩ් එක.
හොඳයි. හව කරු අමතුමා.
නියෝජ්‍ය කතානායකතුමනි, ඒක තමයි මම මුලින්ම කිව්වේ. හැන්සාඩ් එක ගෙනල්ලා හැන්සාඩ් එක බලලා ඊට පස්සේ අපි මේ ගැන කතා කරමු.
හොඳයි.
මොකද මම දන්නවා හරියටම මම මොකද්ද කිව්වේ කියලා.
හොඳයි. හොඳයි. හව විමලිරන් සමතුමා.
මේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු නීතිය හා සාමය පිළිබඳ ගරු ඇමතුමනි, අර ඔය සිද්ධියට සම්බන්ධව තරුණයා පිළිබඳව මීට කලින් මේ සභාවේ සාකච්ඡා වුණා. මම හිතනවා ඔබතුමා මාධ්‍යයේදී කියලා තිබුණා ජාත්‍යන්තර ගුවන්තුටුපලකදී ඒකාරයේ ආකාරයට හැසිරීම කිසිසේත්ම අනුමත කරන්න බෑ කියලා. නමුත් ගරු ඇමතුමනි, අපි දන්නවා අපේ ජාත්‍යන්තර ගුවන්තුටුපලේ කනගාටුවෙන් වුණත් කියන්න සිද්ධ වෙලා තියෙනවා තව ඕනතරම් දේවල් තියෙනවා වෙනත් ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් වලට සාපේක්ෂව නොවිය යුතු දේවල් වෙන. ඒ නිසා අපි මං හිතනවා අපේ ඒ සේවාව ලබා ගන්න මිනිසුන්ට වෙන ඒ අසීරුතා, ඒ අමාරුකම් මැඩපවත්වාලීම තමයි අංක එක. දැන් ඒ තරුණයා වුණත් ඒ ආවේගයට පත්ුනේ වෙනත් අවස්ථාවක ඔහු මේ ගුවන් තොටුපළෙන් යනකොට නොතිබිච්ච තත්වයක් මොනෝ හෝ හේතුන් මත එදා ඇති වෙලා තිබ්බ නිසා.
ඉතින්
මම හිතනවා ඒ තරුණයාට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරන්න යන්නේ නැතුව එතුමාගේ සාධාරණ ආවේගය ගැන කල්පනා කරලා මේ එතුමාට ඒ ඇතිවෙච්ච ආවේගය පිට කිරීම පමණයි කළේ. ඒ නිසා ඒ තරුණයා සම්බන්ධයෙන් බොහොම සානුකම්පිතව සලකා බලා ඒ ඔහු සම්බන්ධයෙන් අනවශ්‍ය පියවර ගන්න කටයුතු නොකරන මෙන් කාරුණිකව ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.
ලෝකයේ රටවල් 74ක් මේ VFS කියන ආයතනය පාවිච්චි කරනවා. මෙයා කියන්නේ තමන්ගේ වීසා කටයුතු වලදී. ඒකට එකම හේතුව මෙයයි, අපිට තිබුණා ETA කියලා සිස්ටම් එකක්. ඒ ETA සිස්ටම් එක ගිහිල්ලා ලංකාවට එන්න වීසා එකට යම් කිසි කෙනෙක් තොරතුරු ඇතුළත් කළාම ෆේක් ප්‍රොෆිස් ගොඩක් එන්න පටන් ගත්තා. ඒ කියන්නේ ඒක එතරම් සිකියර් නැති නිසා සමහර මිනිස්සු ඩොලර් 50 වීසා එකට ඩොලර් 80 ඩොලර් 90 ගෙවලත් එන තත්ත්වයට පත් වුණා. එවැනි මුදලක් ගෙවලා ලංකාවට එනකොට එහෙම වීසා එකක් නැහැ. නමුත් ඒ මනුස්සයා වීසා එකක් අරගෙන තිබෙනවා. ඒකේ ඔතෙන්ටිසිටි එකක් නැති නිසා තමයි VFS කියන ලෝක ප්‍රසිද්ධ ආයතනයක් ඒක බාරගත්තේ. මෙතුමා කියන්නේ මෙතුමා එතකොට ඒ ඩොලර් 18යි 50 ලංකා රජයට එන්නේ නැහැ. ඒ මුදල වීසා සෙන්ටර් එක තමයි මේකෙන් අවුරුද්දකට ගරු නියුද්ද කතා නැගතුමනි අවුරුද්දකට මිලියන 2ක් සංචාරක වෙනවා. දල වශයෙන් 20ක් $20 ගණනය කෙරුවොත් අවුරුද්දකට එනවා 40 මිලියන් ඇමරිකන් ඩොලර්ස්.
හොඳයි ගරු මන්ත්‍රී. ගරු ඇමතිතුමා පැහැදිලි කළා අවසන් න්‍යායපත්‍රයට යන්න අවශ්‍ය
නියෝජ්‍ය ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ කියවපු එක අපි VFS
ගරු ඇමතිතුමා කිරියල මත අවසන් කරන්න ඔබතුමා කියලා.
එතකොට මේකේ කියනවා අපේ රාජ්‍යය මැතිතුමාගේ $400 billion කියලා. එතකොට මේ ඡන්ද කාලේ මේ වගේ මුදලක් රැස් කරන්නේ ආණ්ඩුවේ මේ මැතිවරණ තක්කඩි වැඩවලට. මේක මේ සභාවටකටුව මේක හිනා වෙන එක නෙවෙයි. VFS
ගරු මන්ත්‍රීතුමා අපි න්‍යායපත්‍රයට කටයුතු කරන්න තියෙනවා. දැන් ඔබතුමා
හරි
ගරු ඇමතුමා අවසන් කරන්න පැහැදිලි කිරීම කරන්න.
නියෝජ්‍ය කතානායකතුමනි මම නැවතත් කියන්නේ මෙතුමා දැන් කියවපු එකේ පොතනවත් මං කියලා තියනවද ඒ VFS පොඩ ඉන්න ඇමතුමා මටත් කතා කරන්න දෙන්න. VFS එකේ ප්‍රොපෝසල් එක පාර්ලිමේන්තුවේ අනුමත කෙරුවා කියලා නැහැ. මේ VFS එක ගැන කතා කරපු වෙලාවේ කියපු කතාවයි මේ කියවන්නේ. මම කියන්නේ කරුණාකරලා හැන්සාඩ් එක අරගෙන මම දින දුන්නා කවදද සම්මත කෙරුවේ ඒ ටික බලන්න. ඒ ටිකේ තියෙන්නේ අපි වීසා ගණන් වැඩි කරපු එක. ඩොලර් 50 75 කරපු එක 75 100 කරපු එක ඒක. ඒකයි පාර්ලිමේන්තුවේ අනුමත කෙරුවා කියලා තියෙන්නේ.
ඔය
දැන් මෙතුමා කියපු එක වුණත් කොහෙවත් එතනදි කියවන්නේ නැහැ නේ මම පාර්ලිමේන්තුවේ අනුමත කෙරුවා කියලා. ඒ VFS එක ගැන කතා කරපු එක. ඒක අනිත් එක පොඩ්ඩක් මට තප්පරයක් දෙන්න මේ
විමල්
විරෝධය. මේ නියෝජ්‍ය කතානායකතුමනි මේ විමල් ඇමතුමා කියපු එකට ඒක හේතුව අලුත් දෙයක් මූණ දුන්න නෙමෙයි. ඒ එතුමා ආපු මගියා එයා ඔයිට ඉස්සලත් එයාගේ බිරිඳ හරි ගර්ල් ෆ්‍රෙන්ඩ් හරි වීසා එක අරගෙන තියෙනවා. දැන් එදා ඇවිල්ලා තියෙනවා ඉමිග්‍රේෂන් කවුන්ට් එකට ඉස්සලා ආවහම මෙයාගේ වීසා එක එක්ස්පයර්ඩ්. එතකොට ඉමිග්‍රේෂන් කවුන්ට් එකෙන් කියලා තියෙනවා අර කවුන්ටර්ස් වලට ගිහිල්ලා වීසා එක ගන්න කියලා. එතනට ගිහිල්ලා එයා මේක දීලා මේ වීසා එක අවශ්‍යයි කොහොම මේගොල්ලන් බල්ලා කියලා තිනෝ ගන්න පුළුවන් පොලිමේ ඉන්න කියලා. එතනදි තමයි එයා කෑ ගහන්න පටන් අරන් තියෙන්නේ. ඒක මං හිතන්නේ හැම දෙනාම මේ රටේ දන්නවා. පහුගිය මාස 6-7-8 ගත්තොත් කොච්චර ෆේස්බුක් වල ඉමිග්‍රේෂන් එකේ පොලිම කිය මේ කොච්චර ගියාද ෆේස්බුක් වල කොච්චර ගියාද මට කොච්චර කම්ප්ලයින්ට්ස් එනවද මාස 6කට ඉස්සෙල්ලා ගත්තත්. ඒ මොකද සමහර වෙලාවට ඔක්කොම ෆ්ලයිට්ස් එන වෙලාවල් තියෙනවා එයාපෝර්ට් එකේ. ඒ වෙලාවට පොලිම හිටිනවා. හැබැයි මිනිත්තු 15ක් 20ක් යනකොට මේ පොලිම ඉවර වෙනවා.
ඉතින් මේ වගේ පෝලිං දිගින් දිගටම තිබිලා තියෙනවා තැන. ඉතින් මම දැන් එයාපෝර්ට් එකටත් කිව්වේ ඒකයි කවුන්ටර්ස් තුන අපිට කවුන්ටර්ස් හයක් කරලා දෙන්න කියලා. ඉතින් ඒ ප්‍රශ්නේ දිගටම තිබිලා තියෙනවා.
හොඳයි. ගරු කිරියල් මහත අවසන් කරලා දැන් පක්ෂ නායක රැසීමක් තියෙන 11 මාට.
එතකොට දැන් මෙතුමා කිව්වා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කෙරුවේ නැහැ කියලා අද කිව්වනේ. දැන් එදා මොකද්ද කිව්වේ ගිය සතියේ? පොඩ්ඩක් ආගෙන ඉන්න.
ගරු කිරියල් මහත දැන් කාලය ගැන සැලකිලිමත් වෙන්න
ඔබතුමා. මේක වැදගත් මුදල් බලය දීලා පාර්ලිමේන්තුවේ මේ ඔබතුමා
නේ. නෑ ඔබතුමා කරන්න පුළුවන් යෝජනාවක් කරන්න. ඔව් ගරු මහත්මයා.
දිදී හිටියේ ඔබතුමා මයික් එක ගන්නවා. ඊළඟ විමල් ඇමතුමා මගෙන් අහනකොට එයාට මයික් එක නැහැ. පොඩ්ඩක් මේක ඉවර වෙලා ආයෙ ඕන්නම් දෙන්න වෙලාව.
හොඳයි හොඳයි.
ඉතින් මේ ඒක මම දැන් කියන්නම්. අපිට දැනගන්න ඕනේ කම තිබ්බ ඇත්තට මෙයාට ප්‍රශ්නයක් තිබ්බද නැත්නම් වෙන දේශපාලන හස්තියක් තිබුණාද මේක පිටිපස්සේ. ඒ මොකෝ අපි දන්නවා මොන පක්ෂයක්ද මේකට සම්බන්ධ ඔක්කොම අපි දන්නවා. මේක කෙරුණේ කොහොමදත් අපි දන්නවා. ඉතින් දැන් මේක වෙන විදිහකට මවා පාණ්ඩ හදනවා. මේ ඉතින් ඊයේ පොලිසියට ආවහමත් එතනට ආවායයි ඔක්කොම අපි දන්නවා. ඉතින් මේක ඒක හින්දා මම කියන්නේ අපි මේක දිගින් දිගට ගෙනියනවා මේ කරනවා කියලා. නමුත් මේවැනි දෙයක් වුණහම අනිවාර්යෙන් පොලිසියට ඇක්ෂන් එකක් ගන්න වෙනවා, ස්ටේට්මන්ට් එකක් ගන්න වෙනවා. තියේදී තමයි ඊයේ කියන්නේ.
හොඳයි. ඔව් කිරියල් මහත්මයා ඔබතුම අවසන් කරන්න කියලා.
නේ පොඩ්ඩක් මේක වැදගත්. මේ මෙතුමා කිව්වා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුවේ නැහැ කියලා. දැන් එතුමා ගිය සතියේ කියනවා මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු වෙලාවේ ඇයි විපක්ෂය කතා කළේ නැත්තේ? මෙතුමා කියනවා. හරි.
කිරියල් මහත්මයා ඔබතුම කාරණය කියලා අවසන් කරන්න ගරු ඇමතුමාට උත්තර දෙන්න.
ඒක බඩ ප්‍රශ්නයක්. පාර්ලිමේන්තුවට ගැසට් එක එන්න ඉස්සෙල්ලා ඒ ගැන විපක්ෂයෙන් කතා කරන්න එපාය.
ඔබතුමාට අවස්ථාව දෙනවා ඇමතුමා.
මේ දිව දෙකේ කතානේ.
හරි බොහොම ගරු ඇමතුමා පිළිතුරු දෙන්න.
මම ඉල්ලීමක් කරනවා මෙතුමා පාර්ලිමේන්තුව නොමග ඇරියා. He misled parliament. මේක ගැන මුතුමා ස්ථාවර නියෝගඩ පියවරක් ගන්න එච්චරම කියන්න.
හොඳයි ගරු ඇමතුමා.
නියෝජ්‍ය කතානායකතුමනි මාත් ඉල්ලා සිටින්නේ කමිටුවක් හරිපත් කරලා හැන්සාඩ් ඔක්කොම් බලලා මං කිව්වේ මොකද්ද කියලා පරීක්ෂා කරලා කරන්න. එමුකො මෙතුමාට මහජනයව නොමග යමන් ඉඩ දෙන්න එපා පාර්ලිමේන්තුව පාවිච්චි කරන්න.
හොඳයි හොඳයි ගරු ඇමතුමා. ජයන්ත සමරවිර නැත්තම් ඔබතුමා ගොඩක් වෙලා මොකද්ද දන්නේ?
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මුදල් රාජ්‍ය ඇමතුමා මේ ගරු ස්වභාවය ඉන්න නිසා
ගරු මන්ත්‍රීතුමා දැන් ප්‍රශ්න අහන වෙලාවක් නෙමෙයි.
නෑ නෑ අනේ මට මේ අවසාන වශයෙන් මේ මිනිත්තුවක් දෙන්න ගරු
නියෝජ්‍ය කතා
ඉතාලම ගැටියෙන් නියෝජ්‍ය කතානායකතුමනි රංජිත් සිඹලා පිටි ගරු නියෝජ්‍ය මුදල් ඇමතුමා මේ කාර්ය සභාවේ ඉන්න නිසා ක්‍රිප්ටෝ කරන්සි කියන ක්‍රියාවලියට මුදල් තැන්පත් කරලා මේ රටේ ලක්ෂ 12ක විතර තැන්පත්කරුවන් බරපතල පීඩනයකට මේ වෙනකොට ලක් වෙලා ඉන්නවා. ඒකේ වගකිව යුතු අයට විරුද්ධව අධිකරණයේ නඩුවක් තියෙනවා. ඒ නඩුවෙන් පෞසුකිය දා තීන්දුවක් ගත්තා වහාම ඒ තැන්පත්කරුවන්ට මුදල් ගෙවන විදිය අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා. ඉතින් මම ඉල්ලනවා මුදල් රාජ්‍ය අමාත්‍යතුමාගෙන් මේ පිළිබඳව මහ බැංකුවේ මූලික වගකීම පැහැරහැරීම නිසා තමයි මේ ක්‍රිප්ටෝ කරන්සි කියන ක්‍රියාදාමයට මේ අපේ රටේ අහිංසක මිනිස්සු තමන්ගේ සේවක අර්ථ සාධකාර මුදලෙන් ගත්ත මුදල පවා තැන්පත් කළේ. ඉතින් මහ බැංකුවට වගකීමක් තියෙනවා මුදල් රාජ්‍ය අමාත්‍යතුමනි මේ සඳහා අතරමැදියෙක් හැටියට මැදිහත් වෙලා මේ මිනිස්සුන්ගේ මේ තැන්පත් මුදල් ටික වහම ලබා දෙන්න. ඒ පිළිබඳව මහ බැංකුව අනුගමනය කරන ක්‍රියාමාර්ගය මොකද්ද? අධිකරණයට මහ බැංකුව කරන මැදිහත් වීම මොකද්ද කියලා මම දැනගන්න කැමතියි මුදල් රාජ්‍ය අමාත්‍යතුමාගෙන් මේ වෙලාවේ.
හොඳයි බොහොම සතුටුයි. අමාත්‍යතුමාගේ කතාවෙදිම උත්තර දෙනවද? ප්‍රධාන වැඩකතු ආරම්භයේ පනත් කෙටුම් පත්තා යෝජනා යෝජනාංක එක
ගරු මං කියන ගරු නියෝජ්‍ය කතානායකතුමනි ප්‍රධාන වැඩකටයුතු අද දින න්‍යායපත්‍රයේ එක කාන්තාහ ළමකටු හා සමාජ සභාවේ අමාත්‍ය තුමිය විසින් ඉදිරිපත් කිරීමෙන් යෝජිත අද දින න්‍යායපත්‍රයේ පනත් කෙටුම්පත් පිළිගැනීම පිළිබඳ දැනුම් දීම යටතේ එක යෝජනාව එනම් ස්ත්‍රී පුරුෂ සමාජ භාවීය සමානාත්මතාවයේ පනත් කෙටුම්පත අද දින ඉදිරිපත් නොකරන බව දන්වා සිටි.
හොඳයි. යෝජනාංක දෙක.
දැන් අනිත් ටික ඉවර කරලා ඉන්නම. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ප්‍රධාන වැඩකට ආරම්භයේදී කරු සුමන්දිරන් මන්ත්‍රීතුමා එන්නේ අංක තුන.
ඒක ඊළඟට තියෙන්නේ අංක දෙක ඉදිරිපත් කරන
අංක දෙක ඉදිරිපත් කරන
දෙවෙනි වර කියෙම කවදාද?
ගැන්වීමේ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද කාන්තාවන්ගේ අභිවෘද්ධිය සහ සවිබල ගැන්වීම පිළිබඳ ශ්‍රී ලංකා ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම පිණිසද කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීම සඳහාද කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා යාන්ත්‍රණ පිහිටුවීම සහ එකී අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව නඩු පැවරීම සඳහාද ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද වූ පනත් කෙටුම් පතකි.
දෙවෙනි වර කියෙම කවදාද? සභානායකතුමා දෙවෙනි වර කියෙම කවදාද? අංක තුන ගරු එම්.ඒ. සුමන්ත්‍ර මහත්මයා.
Honorable Deputy Speaker, give me one minute to just present this bill. I present the Employees Provident Fund Amendment Bill. This bill actually seeks to make it transparent. All the transactions that the EPF makes on a monthly basis after the event. So there is no market sensitivity involved in this. But at least very soon after investments are made, people will know what kind of investments EPF has entered into. This will eliminate all the corruption that is involved with the EPF. One knows that EPF is the biggest fund in the country. And it is from the EPF that the governments, successive governments have been stealing from workers. So I propose this amendment bill to Parliament.
යෝජනා විස්තර කරන්න.
අල් සකන්ඩි.
හොඳයි ගරු මන්ත්‍රී.